සමන්තා චක්කවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ බලංගොඩ මුගුණමලේ පදිංචි ජී.පී. ගුණසේකර මහත්මයා, එවැගේම ඒ මහත්මයාගේ පින්වත් මෑණියන් වන ඩබ්ලිව්.එම්. කරුණාවතී මහත්මිය ඇතුළු පිනතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් ගුණසේකර මහත්මයා ප්‍රදාන පින්තුම් බොහොම සද්ධා සම්පන්න මේ ප්‍රඥානාලිකාවට වඩාත් හිතවත් පිරිසක්. ඉතින් නිතර නිතර දේශනා කරන පිරිසක්, දේශනාව පිළිබඳ ඉතා හොඳ පරිචයක් තියෙන පිරිසක්. ඉතින් අදත් බොහොම දුර බැහැර ගෙවාගෙන පැමිණ මේ ස්ථානයට රැස් වෙලා මේ දේශනාවට එකතු වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව ස්වභාවයෙන්ම අවබෝධය කරා යන්න අපහසුකමක් තියෙනවා. ඒ මේ සාංසාරික සත්වයාගේ ස්වභාවය තමයි, ජීව විද්‍යාත්මකව ගත්තත් සාමාන්‍යයෙන් මේ හිතේ ස්වභාවයක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි මොකද්ද, හැම වෙලාවකම මේ අපේ මනස වැඩ කරන්නේ යථාර්ථවාදී පිළිගැනීමකට නෙමෙයි. ඒක ලෝක ස්වභාවයක්. දැන් තව සිංහතික හොඳට තේරෙන්න කියනවා නම් මේ මනස හැම වෙලාවෙම වැරදි තමයි පිළිගන්නේ. හරි ඒවා පිළිගන්න කැමති නැහැ. ඒකට බලපාන ප්‍රධාන දේ තමයි අපේ අර කාලයක් තිස්සේ තිබ්බ අවිද්‍යාව. මේ මිනිස්සු හැමෝගෙම හිත එහෙමයි. ඒක තේරුම් ගන්නකො එතකොට හරි ලේසි ගෙදර ජීවත් වෙන්න, ගමේ ජීවත් වෙන්න, පළාතේ ජීවත් වෙන්න, රටේ ජීවත් වෙන්න, පැවිද්දෙකුට පන්සලේ ජීවත් වෙන්න උනත් පහසුයි. ඒ කෙනෙක් කැමති හැම වෙලාවකම එයා කැමති වැරදි විදියට පිළිගන්න. ඒක මානසික ගතිය. දැන් වෙලාව කාට හරි වැරද්දක් පෙන්වලා දෙන්නකෝ, එයා ඒක ගන්නෙම හරහට. දැන් අපි හිතමු කාට හරි වැරද්දක් පෙන්වුවා කියලා ඕනම කෙනෙකුට. පෙන්නපු ගමන් එයා ඒක ගන්නෙ කොහොමද දන්නවද? එයා මට උපදෙස් දෙන්න එනවා, මං දන්නවා එයාගේ හැටි. යාර වරද නෙමෙයි දකින්නේ. ඒක මේ මානසික ස්වභාවයක්. අර අවබෝධයටපත් වුණාට පස්සේ ආ වරද ගැනත් දකින්නේ උපේක්ෂාවකින්. වරද ගැනත් දකින්නේ උපේක්ෂාවකින්. දැන් අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිවුර පොරොන් ප්‍රසිද්ධ කතාවක් තියෙන සිවුර පොරොන් සිවුර පොට පොඩ්ඩක් පහතට ගියා, පෙර පහතට පොඩ්ඩක් ගිහින් තිබුණ නිසා ඒක පොරෝ අර පුංචි හාඳුරු කෙනෙක් කිව්වාම එඋනාංශ කියන්නේ කොහමද පොරෝගෙන අහනවා දැන් ආයුෂ්මතුන් හරිද කියලා. එතකොට දැන් අපි වගේ මේ කාලේ වගේ දෙයක් වුණොත් එහෙම කොහමද දන්න? අපි සිවුර පොඩි හාඳුරු කෙනෙක් කිව්වොත් එම් කිය පොඩි නම, ඔයා මේ ඊයේ පෙරද මහනුවිච්ච කෙනෙක්, ඔයා මොනවද සිවුර ගැන දන්නේ? ඔයාලා තමයි හරියට පොරවන්න ඕන. ඇයි? එක්කෝ කිය අපේ කාලේ දැන් ඉවරයි. ඔනෝම කිය එක්කෝ කියයි මෙහෙම, දැන් අපිට මේක පොරෝලා හුරු ඒ නිසා පොටක් පහළට වැතුණා කියලා අපිට මොකුත් කරදරයක් වෙන්නේ නැහැ. ඔයාලා මේක හුරු වෙන අය නිසා ඔයාලා තමයි මේ පරිමණඩලේ හරියට තියාගන්න ඕන. වගේ ලොකු කතා ගොඩක් කියයි. ඒ කියන්නේ මේ ස්වභාවයෙන්ම මේ හිතේ ගතියක් තියෙනවා. ඒක ස්වභාවයෙන්ම අපි තුල පිහිටන தত্ত্বයක්. ස්වභාවයෙන්ම අපි තුල පිහිටපු ගතියක් තියෙනවා. මේ අපේ සිත කවරාකාරයකින්වත් පිළිගන්නේ නැහැ සම්මාදිට්ඨිය. ඒකයි ධර්මයේ අමාරු මෙච්චර. ඒක අපේ මනසට ආවේනික ගතියක් පින්වත්නි. ඒක අපේ මනසට අදාළවන ගතියක්. එතකොට මේ මනසට අදාළවන ගතියක් අපි තුල ස්වභාවයෙන්ම ක්‍රියාත්මකයි. කොහොමද? සත්‍ය ප්‍රතික්ෂේප කරන එක. යථාර්ථය බැහැර කරන එක. ඇත්ත හැම වෙලාවකම ඇත්තට විරුද්ධව නැගිටින එක. හොඳට බලන්නකෝ, ඇත්ත පැත්තට එන්න ටිකයි ඉන්නේ. නමුත් වැරදි පැත්තට යන්න ගොඩක් ඉන්නවා. එහෙනම් මේක අපේ මේ අපි හැමෝගෙම අවබෝධය කරා යනකම් අපි හැමෝගෙම මානසික ගතිය මේක. ඒක මානසික ගතිය කියලා ලෝකේ දිහා බලන්නකෝ. ඒක මානසික ගතිය කියලා බලන්නකෝ. හැම වෙලාවකම අපේ මනස වැඩ කරන්නේ, මනස හැදිලා තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ. අපේ මනස හැදිලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද? හැම වෙලාවකම අසම්මතේ පැත්තට යන්න, සම්මතයට එන්න නෙමෙයි, අසත්‍ය පැත්තට යන්න, බොරුව පැත්තට යන්න, මිත්‍යාව පැත්තට. බලනකො මිත්‍යාව පැත්තට යන කොච්චර ඉන්නවද කියලා. ඒ මිත්‍යාව පැත්තට යන්න මා විශාල පිරිසක් ඉන්නවා. නමුත් යථාර්ථයේ පැත්තට එන්න එහෙම පිරිසක් නැහැ. මිත්‍යාව පැත්තට එන්න ඕන තරම් පිරිස ඉන්නවා. එතකොට මිත්‍යාව පැත්තට යන්න එහෙම පිරිස හිටියට යථාර්ථයේ පැත්තට එන්න එහෙම පිරිස නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ එකයි කියන්නේ ස්වභාවයෙන්ම සත්‍යයා කෙබඳු මට්ටමක්ද? අවිද්‍යාසහගත මට්ටම. එතකොට අවිද්‍යාව එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? එන්නේ වැඩි වෙනවා. අවිද්‍යාව එන්නේ ඒක මෝරලා මෝරලා එක වෙලාවක සත්‍ය කියන එක මේ මහ පොළොවෙන් අතු ගෑවිලම යනවා. ඒකනේ බුද්ධක් ශූන්‍ය කල්පෙන්නේ. ඒ කියන්නේ සත්‍ය කියන එක සම්පූර්ණ මේ මහ පොළොවේ නැත්තටම නැති වෙලා යන වෙලාවක් එනවා. සත්‍ය මේ මහ පොළොවේ යම් දවසක නැත්තටම නැති වුණොත් එහෙම එදාට කොහොම වෙයිද? දැන් මේ සත්‍ය මේ මහ පොළොවේ තිබිලත් මිනිස්සු වැඩ කරන විදිය දෙස බලන්න. එදාට කොහොම වෙයිද? පින්වත් මේ සත්‍ය කියන එක සත්‍යයට අනුව දකින්නවා කියන එකේ ප්‍රධාන දෙයක් තමයි එයාගේ ඒ සත්‍යයට අනුව බලන කෙනාගේ සිතේ ස්වභාවයක් තියෙනවා. මොකක්ද ඒ ස්වභාවය? එයා හැම වෙලාවකම විභාග කරලා විශ්ලේෂණය කරලා වෙන් කරලා ලෝකය දකින්න පුරුදු වෙනවා. ඒකත්වයකින් ලෝකේ අහුලන්නේ නැහැ. විස්තර කර කර ලෝකේ දකින්න උත්සාහ කරනවා. විස්තර කර කර විස්තර කර කර ලෝකේ තේරුම් ගන්න උත්සාහ කරනවා. විභාග කරලා ලෝකය තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට විස්තර කරලා විභාග කරලා ලෝකය තේරුම් ගන්න උත්සාහ කරන කම තමයි ඔයාලට පළවෙනියෙන් තියෙන්න ඕන දේ. මේ හැම දෙයක්ම විභාග කරලා බලන්න පුළුවන් හැකියාවයි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට මූලික වශයෙන් තියෙන්න ඕන දේ. එතකොට මේ විභාග කරලා විස්තර කරලා ලෝකේ දකින්න කෙනාට උනත් අවබෝධය කරා යන්නේක පහසුද අපහසුද? මේ කාලේ අපහසුයි. ඒ අපහසු වෙන්නේ ඇයි? මේ දවස්වල අපි දේශනා දැන් දෙකක් කළා. ඒ අපහසු වෙන්න එක හේතුවක් තමයි මේ කාලේ අවබෝධය කරා යන්න තියෙන්නේ සැප ප්‍රතිපදාවෙන් නෙමෙයි. අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපට අවබෝධය කරා යන්න තියෙන්නේ දුක් ප්‍රතිපදාවෙන්. එතකොට බුද්ධ ශාසනයේ දේශනා කරනවා දුක් ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. දුක්ඛා පටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛා පටිපදා දන්තාබිඤ්ඤා කියලා. දුක් ප්‍රතිපදාවෙන් උනත් වේගෙන් අවබෝධයේ පැත්තට යන අයත් ඉන්නවා. දුක් ප්‍රතිපදාවෙන් බොහොම හෙමින් අවබෝධය කරා යන අයත් ඉන්නවා. ඔය දෙන්නම ඉන්නවා. එතකොට දුක් ප්‍රතිපදාවෙන් වේගෙන් අවබෝධය කරා යන අයත් හෙමින් අවබෝධය කරා යන අයත් ඉන්නවා. කොහොමන තවබෝධය කරා යනවා ඒ අය? එතකොට දුක් ප්‍රති මෙන්න එතකොට සුඛ ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා යන අය ඉන්නවා නම් මේ කාලේ නැහැ. සුඛා පටිපදා කිප්පාබිඤ්ඤා, සුඛා පටිපදා දන්තාබිඤ්ඤා කියලා ඉන්නවා. නමුත් ඒ අය මේ කාලේ නැහැ. දැන් උදේට බලන්න, දැන් සුඛා පටිපදා කිප්පා සුඛ ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා ගියපෝ අය ඉන්නවා. බුද්ධ කාලේ සර්වප්‍රති ඒගොල්ල තමයි ඔය පස්වග මහණුන් වගේ අය බුදුරජාණන් සික්කලේ සත්‍ය ඉස්මතු කරපු එක විතරයි එතකොට යාළට තිබ්බ සුඛ ප්‍රතිපදාව එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒගොල්ල හරියට අත්කල මතානුයෝගයෙන් අනුගමනය කළේ අධික දුක් දුන්නනි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවරයෙක් විදියට දුක් ප්‍රතිපදාව අතාරිනකොට පවා යාළා බුදුහන්සේ තාත ඇරලා ගියානේ එතකොට ඒගොල්ල කොච්චර දුකට බැඳිලාද ගැට ගැහිලාද අත්කල මතානුයෝගයේ කොයිතරම් ගැට ගැහිච්චායද කියලා ඔයාලා හිතාවි මෙතන දුක් ප්‍රතිපදාව කියන්නේ දුක් දෙනවා කියන එක නෙමෙයි අර බලෙන් දුක් දෙන්නේ මිනිස්සු ඒක නෙමෙයි මෙතන දුක්ඛාපටිපදා කියලා කියන්නේ. මොකද්ද මෙතන දුක්ඛාපටිපදා කියන්නේ? මෙතන දුක්ඛාපටිපදා කියලා කියන්නේ පින්වත්නි මේ කෙනෙක්ගේ සිත තුළ ක්ලේශ මූලයන්ගේ වේගවත් බවක්. ක්ලේශ කෙලෙස් මුල් තියෙනවනි. රාගේ වගේ කෙලෙස් මුල් තියෙන්නේ. ඒ වායේ ඉතා වේගවත් බවක් අපේ හිතේ තියෙනවා. අන්නේ වේගවත් බව නිසාම එයාට අඬන්න හේතුය දෙන දුක් වෙන්න හේතුය දෙන කනස්සල්ලට හේතුය දෙන අවස්ථා වැඩි. ඒකට තමයි දුක්ඛාපටිපදා කියන්නේ. සුඛාපටිපදා කියන්නේ. එයාලගේ සිතේ රාගේ මැඩ පැවතිලාමයි තියෙන්නේ. රාගයට අදාළ පරාසයේ ස්වභාවික අඩුවක් තියෙනවා. රාගයට අදාළ පරාසයේ බැලූ බැල්මට එයාගේ අඩුවක් තියෙනවා. වැඩි නෑ. බැලූ බැල්මටම අඩුයි. එතකොට ඒ බැලූ බැල්මටම යම් කෙනෙක්ගේ රාගය ආදී පරාසයන්ගේ අඩුවක් තියෙන අය මේ මහ පොළොවේ ඉන්නවා. එතකොට ඒ අඩුවක් තියෙන අය වහා අවබෝධය කරා යන අය ඉන්නවා. ඒක තමයි පස්වග මහණුන් වගේ අය. ඒක එතකොට ඒගොල්ලෝ දුක් විඳින්නේ නැහැ. ඇයි? එයාලා ගොඩාක් රාගයේ ගොඩාක් ඒගොල්ලන්ගේ සිතේ ඒකනේ දැන් ඒගොල්ලෝ හොඳට අෂ්ඨ සමාපත්තිම දිනු කරපු අයනේ. එතකොට යම් කිසි ආකාරයක සමාධියක් දිනු කරනකොට එයාගේ හිතේ කාලයක්ම පින්වත්නි කෙලෙසෙන්නේ නැහැ. ওই මහා අනුරාධපුර යුගයේ සමහර හාමුදුරුවරු කොච්චර ඒවා ප්‍රබලව ධ්‍යාන දියුණු කළාද කියනවා නම් සමාධිය බලවත්ද කියනවා නම් ඒ හාමුදුරුවන්ගේ හිතේ අවුරුදු 13ක් විතර සමහර අයගේ හිතේ රාග සිතුවිල්ලක්වත් ඇවිල්ලා නැහැ. රාග සිතුවිල්ල. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා සමහර තැන්වල මේ රැවටුණා කියනවා. අනේ මම මේ රහත් වෙලා වින්න ඇති. නැත්තම් මේ වගේ සිතක් මට තිබ්බේ නැණි කලින්. ඒකේ හේතුව මොකද්ද? අවුරුදු ගණනාවක් සමාධියේ ප්‍රබලතාවයත් එක්ක කෙලෙස් යට යනවා කියන එක. එතකොට ඒක හරි පහසුවක්. ඇයි? එතකොට රාගයේ තිබ්බට පස්සේනේ රාගයේ පදනම් කරගෙනනේ අපි ලෝකය හොයන්නේ. රාගයට පදනම් වෙච්ච ලෝකේ විතරනේ හොයන්නේ. රාගයට පදනම් නොවන ලෝකය සම්බන්ධ අපි හෙබඳු පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. අපි තුල අතහැරීමක් නිපින්නවත් නැති වෙන්නේ. රාගේ පදනම් වුණාමයි අපි ලෝකේ හොයාගෙන හඹාගෙන ලෝකේ පැත්තට දුවන්නේ. රාගේ පදනම් නොවිච්ච තැනක අපි ලෝකේ පැත්තට වේගෙන් දුවන්නේ නැහැ. රාගේ පදනම් වුණාමයි ලෝකේ පැත්තට දුවන්නේ. එතකොට දේශේ පදනම් වුණාමයි මිනිසු කලබල වෙලා ලෝකේ කෑ ගහලා දඟලලා මහන්සි වෙන්නේ. හරියට මහන්සි වෙනවා. එතකොට දැන් අපට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපට ඉතා පැහැදිලි දෙයක් පේනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දෙයක් අපිට අපේ ජීවිතවල පේනවා. ඒ පේන දේ තමයි උන්වහන්සේ වදාළ දේ හරි ලස්සනයි. ඒ තමයි මේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. සුඛා පටිපදා දන්තා විඤ්ඤා. මේකට මේ තුන්වෙනි දේශනාව සිද්ධ වෙන්නේ. නමුත් මේකට වෙන පරාසයකින් අප පැහැදිලි කරන්නේ. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා දන්තා විඤ්ඤා කියන්නේ එයාගේ සිතේ කෙලෙස් බොහොම අඩුයි. හැබැයි අඩු වුණාට සමහර අය ඉක්මනට නිවන් දකිනවා. සමහර අයට නිවන් දකින්න බැහැ. හෙමින් නිවන් දකි. කෙලෙස් අඩු වුණත් හෙමින් නිවන් දකි. එතකොට ඒ කෙලෙස් දැන් උදාහරණයක් විදිහට ගන්න ඒ කාලේ හිටපු සමහර රහතන් වහන්සේලා. ඉතින් අවබෝධය කරා ගින් තියෙන බොහොම හිමින්.
දැන් ඒ කාලේ හිටපු රට්ටපාල මහරහතන් වහන්සේ කෙලෙස් අඩුයි. නමුත් අවබෝධය කරා යන්න අවුරුදු 15කට විතර කාලයක් ගිහින් තියෙනවා මහන වෙලා. කෙලෙස් අඩුයි. එතකොට සමහර අය ඉන්නවා කෙලෙස් අඩු අය ඉතා වේගෙන් අවබෝධය කරා යනවා. සමහර අය ඉන්නවා කෙලෙස් අඩු වුණාට යාට ඉතා වේගෙන් අවබෝධය කරා යන්න බෑ. දැන් මෙතන ඉන්නවා බුදුරජාන් වහන්සේ වදාලා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා, දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා. මේක ඉතා වාසනාවන්ත වාචනයක්. මොකද්ද? දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්න පුළුවන් අය ඉන්නවන්න එක හොඳ දෙයක් ඒක. එතකොට දුක් ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අර රාගය ආදී මූලික ක්ලේශ මූලයන් ස්වභාවයෙන්ම වැඩි. ඕනෑවට වඩා වැඩි ඒවා. රාගය වැඩි, ද්වේෂය වැඩි. හොස්ස ළඟින් මැස යන්න බෑ. අරිම කේන්ති යනවා, කලබලකාරී එහෙම ඉන්නවා. මෝහය ස්වභාවයෙන්ම වැඩි. කොයි වෙලාවෙත් නැකත් පස්සේ දුවනවා, කේන්ද්‍ර පස්සේ දුවනවා, දේවාල පස්සේ දුවනවා, අමනුෂ්‍යෝ පස්සේ. ඔය වගේ විකාර ගොඩක් ඔළුවේ තියෙනවා. මෝහය ස්වභාවයෙන්ම වැඩි. මිත්‍යා දෘෂ්ටිය පැත්තට ගියාම ආයේ දිගට මේ පැත්තෙමයි දඟලන්නේ. මොනවා කිව්වත් අහන්නේ ධර්මයේ පැත්තෙන්. එතකොට ස්වභාවයෙන්ම රාගය, ස්වභාවයෙන්ම ද්වේෂය, ස්වභාවයෙන්ම මෝහය එයා තුල වැඩි. එතකොට ස්වභාවයෙන්ම රාගය, ස්වභාවයෙන්ම ද්වේෂය, ස්වභාවයෙන්ම මෝහය වැඩි. හැබැයි වැඩි වුණාට දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා වහා අවබෝධය කරා යන්න බැරි නෑ. දැන් මෙතන අපිට තියෙන්නේ අපේ කතා තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ ශාලාවලට ආපු ගොඩාක් අය අදාළ වෙන්නේ ඔය කෑල්ලට තමයි. ඇයි? ස්වභාවයෙන්ම කෙලෙස් උත්සන්නයි. කෙලෙස් පැන නගින ගතිය උත්සන්නයි හිතේ. නමුත් අපට පුළුවන්, එතකොට ඒ කෙලෙස් උත්සන්න වීම කියන එක මේ උපදින උපදින හැම සත්වයෙක්ගේම ස්වභාවයක්, හැම කෙනෙක්ගේම ස්වභාවයක් කෙලෙස් උත්සන්න වීම කියන එක. එතකොට අපේ සිත්වල මේ කෙලෙසුන්ගේ උත්සන්න වීමක් ස්වභාවයෙන්ම අපි තුල දකින්න පැන නගිනවා, අපි තුල පේන්න තියෙනවා. ඒක ඉතින් බෝධිසත්වරු අතර පවා තියෙනවා. හැබැයි යා එයා මේ අයාගේ ජීවිතේ කෙලෙස් උත්සන්න වුණාට එයා කෙලෙස් හංගන්නේ තමන්ගේ. ඒ කියන්නේ ඇත්තටම හංගන්නේ කියලා එයා කියන්නේ එයා එයාව පිළිගන්නවා මේ බඳු ක්ලේශයන්ගේ මම බැට කනවා කියලා. අන්නේ කෙල ඔයාලට දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤ දුක් ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා යන්න නම් සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් ප්‍රවාහය ඔයාලගේ සිතින් කියව ගන්න ඕන. තමන්ගේ කෙලෙස් තමන්ගේම සිතින් කියව ගන්න ඕනේ. ඒවා කිසිම ආයුරකින් සාධාරණීකරණ කරන්න නැතුව. ඒක තමයි සත්‍ය අවබෝධයට මූලික පොට. සත්‍ය තමන්ගේ කෙලෙස් ප්‍රවාහය වැඩි කාටවත් කියන්න බෑ. මේ බලන්න මං හරි අඩුයි කෙලෙස් කියලා. මොකද මේ යුගය, මේ අවකාශය, මේ අවස්ථාව කෙලෙසුන් ඉතා හොඳින් වැඩිච්ච වෙලාව. කෙලෙස් වර්ධනී වෙච්ච වෙලාව. එතකොට මේ කෙලෙස් වර්ධනය වෙච්ච වෙලාවක වුණත් අපට පුළුවන් මොකද්ද? ඉක්මනින් ඉක්මනින් අවබෝධය කරා යන්න. ඉක්මනින්. එතකොට දැන් අපිට ගොඩාක් වෙලාවට එන්නේ බලන්න අපේ කෙලෙස් වැඩි, ඒ නිසා අපට නිවන් දකින්න බැරි වෙයි නේද කියලා වගේ එකක් තියෙනවා සමහර අයගේ. නෑ, බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙස් වැඩියෙන් තිබ්බත් මහණෙනි වේගෙන් අවබෝධය කරා යන්න බැරි නෑ කියලා. දුක්ඛා පටිපදා, ඒ කියන්නේ කෙලෙස් බලවත්, ඒ නිසා දුක් බහුලයි. අඬන දොඩන වැළපෙන සෝසුසුම් හෙළන හේතු එයාගේ ජීවිතය ඇතුලේ බහුලයි. හැබැයි බහුල වුණාට වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට මේ වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන් කෙනා මේ ටික තමයි කරන්න ඕන. දැන් ඔයාලා කරන්න ඕන ටික මම මේ කියන්නේ. එක මූලික දේ. මොකක්ද එයා කරන්න ඕන? එයා හැබැයි අර සිහිනුවන තියෙන කෙනා තුල තියෙන ඕන පොදු දෙයක් තමයි අර ඉස්සල්ලාම කිව්වේ. මොකද්ද? ලෝකේ හැම වෙලාවකම විස්තර කර කර බලන්න පුරුදු වෙනවා. අවස්ථාවටම එක හෙළාම ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැම වෙලාවකම අර මං පටන් ගන්න තැනම කිව්වේ පුළුවන් තරම් බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් නම් ලෝකේ විස්තර කර කරා තේරුම් ගන්න ඕන කියලා. එතකොට ලෝකේ විස්තර කර කර තේරුම් ගන්නකෝ ඔයාලගේ ජීවිතේ තියෙන්න ඕන දෙයක්. හරි? ඒකන් ඒක ප්‍රධාන දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන එක නෙමෙයි ශ්‍රාවකත්වයට ආවේනිකදී. බෞද්ධෙක් නම් ලෝකේ විමසන්න ඕන, ලෝකේ දකින්න ඕන, ලෝකේ කියවන්න ඕන විදිය. ඒක කියවන්න. හැබැයි මෙතන තව පරිච්ඡේදයක් තිනවා, දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා, දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්න පුළුවන්කම. එතකොට දැන් අපි බලන්න ඕන දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්න නම් මා කුමක් කළ යුතුද? මේක හරියටම කළොත් හරියටම අවබෝධය කරා යන්න පුළුවන්. එකක්, මේ දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන කෙනා මූලික වශයෙන් කළ යුතු දේ තමයි, එයාට තියෙන්නේ දුක් ප්‍රතිපදාවක් කියලා එයාගෙම සිතින් අඳුන ගන්නවා. ඒක සාධාරණීකරණී කරන්න නැතුව. එයාට තියෙන්නේ දුක් ප්‍රතිපදාවක්. මම මේ වගේ අතිශය ඇතැම් ක්ලේශයන්ගෙන් අතිශයින්ම පීඩිතයි කියලා එයා ඒ පීඩිත බව එයාගෙම සිතින් දකිනවා. ඒ පීඩිත බව කිසිම අයුරකින් සංසන්දනය කරලා ගලපලා යටකරන්න එයා උත්සාහ කරන්නේ නැහැ. එයාගේ සිත කෙලෙසුන්ගෙන් පීඩිත බව අඳුන ගන්නවා. ඒක ඇත්තටම තමා තුළ ප්‍රකට කර ගන්නවා. අන්න ඒ ප්‍රකට කර ගැනීම කියන එක තමයි සත්‍යයට දොර ඇරීම. සත්‍ය අවබෝධයට, චතුරාර්ය සත්‍ය අවබෝධයට දොර ඇරීම තමන්ගේ කෙලෙස් තමා තුළ ප්‍රකට කරගන්න. හැම වෙලාවකම තමන්ව විමස විමසා විශ්ලේෂණය කර කර ඔය පින්නතුන්ලා කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? තමන්ගේම කෙලෙස් තමා තුළම ප්‍රකට කරගන්න. ඒක අනිවාර්යෙන් කරන්න පින්නත්. තමන්ගේ කෙලෙස් ටික තමා තුළ ප්‍රකට කරගන්න. ඒක තමයි සත්‍ය. හොඳට බලන්න, සත්‍ය අවබෝධ, චතුරාර්ය සත්‍ය අවබෝධයට දොර ඇරෙන තැන. ඒකට මම උදාහරණයක් කියන්නම්. පින්වත්නි, සත්‍ය පාරමිතාව දිහා බලන්න. වැරදුනකොට පවා ඇත්තට විතරයි එකතු වුනේ. ඒක නිවන් මඟේදී ඉතාම වැදගත් දෙයක්. දැන් බලන්න, එක තැනක තියෙනවා බෝධිසත්වයෝ, බෝධිසත්වයන් වහන්සේ හොඳට සමාධි දියුණු කරපු කෙනෙක් විදියට ඉන්නවා. අෂ්ට සමාපatti දියුණු කරපු කෙනෙක් විදියට ඉඳලා තියෙන්නේ. ඒ අෂ්ට සමාපatti හොඳට දියුණු කරගෙන හිටපු බෝධිසත්වයන් දවසක් මේ මාලිගාවට හැමදාම ඒ උයනට එනවා. එනකොට රජුරෝ දැකලා හරි පැහැදිලා, අනේ මේ ස්වාමීනි, ශ්‍රමණයන් වහන්සේ අපේ ගෙදරට, අපේ රජගෙට හැමදාම පිණ්ඩපාතේ වඩින්න කියලා මේ කිව්වා. ඉතින් මේ තාපසයා තවුස්දම් පුරාගෙන අෂ්ට සමාපatti දියුණු කරගෙන හිටපු කෙනෙක්. එතකොට යා මොකද කළේ? හැමදාමත් අර ගෙදරට පිණ්ඩපාතේ ආවා රජගෙට. දවසක් රජුරවණ්ඩ මේ විශාල යුද්ධයකට පරිවාර රාජ්‍යයේ එක පැත්තක ඇතිවෙච්ච යුද්ධයකට රජුරණ යන්න වුණා. ඉතින් රජුරෝ යනකොට, රජුරෝ හරි සද්ධාවන්ත මිනිසෙක්, එයා කිව්වා බිසවට, බිසවුන් වහන්සේට කිව්වා, දේවිය ඔබ ඇතුළු පිරිස හැමදාම දන් දෙන්න කිව්වා. ඔබ ඇතුළු පිරිස හැමදාම, අර තාපසතුමා එයි, මම නැති වුණාට කමන්නේ, දානේ දන්වැට නවත්තන්න එපා කිව්වා. ඉතින් අරයා මොකද කළේ? අර බිසවුන් වහන්සේ ප්‍රදාන හැමෝම දන් දෙන්න පටන් ගත්තා. අර තාපසයා ගෙද, මේ බෝධිසත්වයන් වහන්සේ, අර තාපසයා ගෙදරට එනකොට, රජගෙට එනකොට, අර බිසව ඇඳගෙන සිටිය ඇඳුම් දැකලා අර තාපසයට රාගසිතක් උපන්නා කියනවා. ඊට පස්සේ ඒ කාලයක රජුරෝ නෑනේ, බිසවත් එක්ක ඇඟ ඇලුම් කම්පාගෙන, හිතවත් කම්පාගෙන, ඒ බිසවත් එක්ක කාලයක් ජීවිතය ගෙව්වා කියනවා අර තාපසයා. මේක මේ බුදුරජාණන්සේගේ පෙර ජීවිතයක් මේ. එතකොට කාලයක් ජීවිතේ ගෙව්වා. එහෙම කාලයක් ජීවිතේ ගෙවලා මේ අන්තිමටම මේ රජුරු ආවා. දැන් මේ අර තාපසයා උගා ගුණධර්ම දියුණු කරන කෙනෙක් නේ. අපගේ බෝධිසත්වයන් වහන්සේ ගොඩාක් ගුණධර්ම දියුණු කරපු කෙනෙක්. එහෙම තමයි, සත්‍ය අවබෝධයට කලින් සමහර සිතුවිලි, සමහර කෙලෙස් වලින් ඕනෑම කෙනෙක් බැට කනවා. ඊට පස්සේ මේ බලන්නේ ඒ උත්තමයාගේ තිබුණු ස්වභාවය. මේ මේ රජගෙදර අය මේ කතාව කිව්ව රජුරුවන්ට ආවට පස්සේ. රජගෙදර අය කිව්ව ඊට පස්සේ මේ බිසවුන් වහන්සේත් මේක කිව්වා. මට සමාවෙන්න මගේ අතින් මෙහෙම වරදක් වුණාය කියලා මේ රජුරන් කිව්වා. රජුරුවෙත් පිළිගත්තේ නැහැ. ඇයි අර තාපසයාගේ මහ විශාල ගුණධර්ම එර්ධියෙන් මෙතනට වැඩපු කෙනෙක්නේ. ඒ ගුණධර්ම වලට පහදිච්ච කෙනෙක්නේ රජුරුව. රජුරු පිළිගත්තේ නැහැ. තාපසතුමාගෙන් ඇහුවා. නොවලහා ප්‍රකාශ කළ හංගන්න නැතුව කිව්වා රජතුමනි ඇත්ත. රජතුමනි ඇත්ත මගේ අතින් එහෙම වරදක් වුණා කියලා ඒ රජගෙදර අතහැරලා ගියා. බලන්න තමන්ගේ කෙලෙස් ටික හඟවන්න ඒක ඔක තියෙන සත්‍ය පාරමිතාවට අයිතිව ජාතකේ. හරීම ප්‍රකටයි ක්ලේශයන් පවා ප්‍රකට කරනවා හංගන්නේ. ඒක සත්‍ය අවබෝධයට ප්‍රධාන දෙයක්. ඒකයි සත්‍ය පාරමිතාවේදී ඒක සංග්‍රහ කරන්නේ. ඔයාලට සත්‍ය අවබෝධයට පත් වෙන්න ඕන නම් මේ කාලේ ඔයාලා බය වෙන්න එපා. ඕගොල්ලන්ට තියෙන දුක් ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යන්න. අයි මේ කාලේ සැප ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යන්න බෑ. ඇයි? කෙලෙස් මූලයන් අපේ సంతාණය තුල පැන නගින කම බහුලයි. ක්ලේශ මූලයන් අපේ సంతාණය තුල පැන නගින කමේ බහුලත්වයක් තියෙනවා. එතකොට කෙලෙස් මූලයන් අපේ ඇතුළාන්තයේ තුල පැන නගින කමේ බහුලත්වයක් තියෙන නිසා අපට කොහොමත් සනීපට නිවන් දකින්න නම් බෑ. හැබැයි අපි අසනීප වෙන්නෙම නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ අපට වදාලා මහණෙනි දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාව දුක්ුණාට වහා අවබෝධය කරා යන්න පුළුවන් අය ඉන්නවා. ප්‍රතිපදාව දුකයි තමයි. ප්‍රතිපදාව දුක්සහගතයි තමයි. හැබැයි වහා අවබෝධය කරා යන්න පුළුවන්. ඒ ප්‍රතිපදාව දුක් වෙලත් රාග දේශ ආදී බහුලත්වයක් තමා තුළ ප්‍රකට වුණත් අපට තියෙන ප්‍රශ්නයක් කොහොමද අපි වහා අවබෝධය කරා යන්නේ? ඔන්න අපට තියෙන ප්‍රශ්නේ. මෙන්න මෙහෙමයි වහා අවබෝධය කරා යන්නේ. ප්‍රතිපදාව දුකයි, දුක් දුම්නස් බහුලයි. හැබැයි වහා අවබෝධය කරා යන්න පුළුවන්. කොහොමද වහා අවබෝධය කරා යන්නේ? මෙන්න මෙහෙමයි අවබෝධය කරා යන්නේ. මේ ක්‍රමයට තමයි අවබෝධය කරා යන්නේ. පින්වත්නි, එක මේකට තියෙන කාරණා තුනයි. ඔයාලා ඉන්න මට්ටමේදී සෝවාන් වෙන්න තියෙන කාරණා තුනක් විතර. තුනට වඩා වැඩියෙන් විස්තර කරලා කියන්න පුළුවන්. නමුත් අපි මේ දේශනාවේ තුනකට විස්තර කරලා කියන්නේ. එක, ඔයාලගේ කෙලෙස් නොවලහා ඔයාලට ප්‍රකට කරගන්නවා. එළියට ප්‍රකට කරන්න යන්නේ නැහැ. මොකද එතකොට ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්න වෙන නිර්මාණය වෙන්න පුළුවන් මේ සංස්කෘතික පරිසරේ. හැබැයි නොවලහා තමන්ට ප්‍රකට කරගන්නවා. ඒ නොවලහා තමන්ට ප්‍රකට කරගන්නකොට එයා තුළ ඒක මේ හරීම සාධාරණත්වයක් එයා තුළ එනවා. එයාට ඒක මතු කරන්නේ කවුද? දරුවෙක්ද? බාල කෙනෙක්ද? නූගත් කෙනෙක්ද? එයාට වැඩන්නේ. එයා හැමලම තුන ඇත්තනේ ඉන්නම් මේ කියන්නේ කියලා එයාට ඒක ප්‍රකට කරගන්නවා. එකක්, ඒ කියන්නේ ලීන් ලෝකෙන් නිමරදි කරන්න ආවොත් ඒක සාධාරණීකරණය කරන්නේ. ඊට වඩා බලවත් දේ තමයි හැම වෙලාවකම තමන්ගේ කෙලෙස් තමන් තුල ප්‍රකට කරගන්නවා. අනේ මම මේ කෙලෙසෙන් බැටකනවා නේද? මගේ సంతාණය මේ කෙලෙසෙන් බැටකනවා නේද? ඒක තමයි එක. දෙක තමයි විදර්ශනා, ඒ කියන්නේ භාවනාවට ගන්න. ඕක තමයි ජීවත් වෙනකොට ඔයාලා බලනවා මම මේ වගේ කෙලෙස් වලින් හරියට බැටකනවා. දෙක, විදර්ශනාවට ගන්නේ පින්වත්නි එයා නොමිදුණු සිතමයි. දැන් ඒක එක තැනක අපි විදර්ශනාවට ගන්නවා නේද? සිත නීවරණ වලින් මුදව ගන්නවා. මුදවල තමයි භාවනාවට යන්නේ. ඒකල විදර්ශනා කරනවා. උදාහරණයක් විදිහට අපි කරන්නේ පළවෙනියෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ මැඩ පවත්වනවා හිතේ. භාවනාවේදී කරන ප්‍රධාන දෙයක්. දෙවනියට භාවනාවේදී නීවරණ මැඩ පවත්වලා ඉවර වෙලා. දැන් නීවරණ මැඩ පවත්වලා තින් නීවරණ මැඩ පවත්වපු සිතක ඇති වෙන උපශාන්ත බව විදර්ශනාවට ගන්නවා. ඕක එක එක ක්‍රම කියන්න පුළුවන්. නීවරණ මැඩ පවත්වනවා. සමහරට නීවරණ මැඩ පවත්වන්න එයා ආනාපාන සතිය වගේ භාවනාවක් කරනවා. දැන් අපි භාවනා කරද්දී මොකක් හරි භාවනාවක් තෝරගන්න ඒකෙන් නිවන් දකින්න නෙමෙයිනි. නිවන් දකින්න තව පියවර ගණනාවක් එයාට ඉස්සරහට යන්න වෙනවා. නැත්නම් එයාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න නම් එයාට අනිවාර්යෙන් භාවනා ක්‍රම ඒ කියන්නේ නිවන්ද පියවර තියෙනවා. දැන් ආනාපාන සතිය වඩන්ඩ කිව්ව කෙල් නිවන් දකින්නවද කවුරුත් නැහැ. ආනාපාන සතිය දෙස බලන ක්‍රමයක් තියෙනවා. දීගං වාස සන්තෝ ආදි වශයෙන් පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා ආදි වශයෙන් මේ ආනාපාන සතියට සූදානම් වෙනවා. ඇස් දෙක පියාගෙන ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්නකොට යාගේ සිත තුළ පින්වත්නි බොහොම කාමච්ඡන්ද ආදී නීවරණ මැඩ පවත්වා ආස්වාස ප්‍රාස්වාසයට සිත පවතමින් යම් කිසි උපශාන්ත බවක් එනවා. ඒ උපශාන්ත බව කියන එක වර්තමාන සිතක්. ඒ සිත විදර්ශනාවට ගන්නවා. ඒ සිත විදර්ශනාවට ගන්නවා. ඒ සිත විදර්ශනාවට ගන්න අමාරු නම් උපාය මාර්ග තව කීපයක් පාවිච්චි කරනවා. එකක් එක ක්‍රමයක්. එතකොට දැන් අපි හිතමුකෝ අපිට ගොඩාක් කේන්ති යනවා නම් අපි මෛත්‍රිය වගේ භාවනාවකට යනවා. ඒකට ගිහින් ඊට පස්සේ මෛත්‍රිය නම් වූ සංස්කාර ටික දැකලා ඒ සංස්කාර විදර්ශනාවට ගන්නවා. නැත්තම් මෛත්‍රිය වඩන සත්වයා විදර්ශනාවට ගන්නවා. ඒක බෙදලා බලනවා. ඒක විදර්ශනා ක්‍රම ඕන තරම් තියෙනවනේ. මේ දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා දන්තාබිඤ්ඤා කියන තැන තියෙනවා. මේ රාග දේශ මොහ බහුලත්වය ඇතුළෙම නිවන් දකින්න පුළුවන් කියලා. ඒක පුදු මම මේ මෑත කාලේ හපු හරිම ආස්වාද ජනක වචනයක්. ඒක බලන්නකෝ අපගේ බුදුරජාණන් වහන්සේ අපව අතහැරලා නැහනේ. එතකොට අපි මෙන්න මේ විදියට ගොඩාක් කෙලෙස් බලවත් වෙච්ච වෙලාවට අපි කරන්නේ ඇත්තටම මේ මොකක්වත් වෙන භාවනාවක් කරලා සම්සිඳුණු සිතක් විදර්ශනාවට ගන්නෙ නැහැ. අපි මෙතන භාවනා විදර්ශනාවට ගන්නේ අවිමුක්ත සිතමයි. දැන් චිත්තානුපස්සනාවේ සිත් දෙකක් එක තැනක තෝරනවා. විමුක්ත චිත්ත අවිමුක්ත චිත්ත කියලා. ඒ දෙකම විදර්ශනා කරන්න කියලායි කියන්නේ. එතකොට මෙතන විමුක්ත සිත කියලා කියන්නේ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් වීමේ මට්ටම නෙමෙයි. විමුක්ත සිත කියලා ධර්මීය තෝරන තැනක් තියෙනවනේ. එතකොට විමුක්ත සිත කියලා ධර්මීය තෝරන්නේ විමුක්ත සිත කියලා ධර්මීය තෝරන්නේ පින්වත්නි ඔය පින්නතුන්ලා හිතන නිවන නෙමෙයි. දැන් චිත්තානුපස්සනා විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තාන්ති පජානාති අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තාන්ති පජානාති කියලා කියනෝනේ. විමුක්ත සිත විදියට දැනගන්නවා. අවිමුක්ත සිත විදියට දැනගන්නවා. එතකොට ඒක දැනගන්න එකනි චිත්තානුපස්සනාව. ඒකේ සමුදේවා සමුදේ ධම්මානුපස්සීවා කියලා බලන එක තමයි චිත්තානුපස්සනාව වැඩිම. ඒකට අපි එකපාරටම යන්නේ නැහැ. මේ නිවන් දකින්න පුළුවන් ලස්සන ක්‍රමයක් මම මේ කියන්නේ. මේවා කවදා හරි ලෝකේ කොහේ හරි තියෙයි. එයා ගන්නේ නොමිදුණු සිතමයි. ඇයි? රාග දේශ වලින් බැටකන නිසා තමයි යාට තියෙන දුක්ඛාපටිපදා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට වදාළන්නේ පින්වත්නි දුක් ප්‍රතිපදාවෙන් වහාම අවබෝධය කර ගන්න පුළුවන්. ආය කිසිම තර්කයක් නැහැ. එකපාරටම නිවනටපත් වෙන්න පුළුවන්. එකපාරට කියන්නේ ඒකෙන්ම නිවන පුළුවන්. ආයක කලමනාකරණය කරන්න වෙන භාවනා කරලා නිහිතනක පින්වත්නි මෝහය වැඩි නම් අනිත්‍ය සංඥාව වඩලා වඩලා මෝහ අනාත්ම සංඥාව වඩලා වඩලා මෝහය දුරු කරගෙන භාවනාවට එන්නේ නැහැ. රාග දේශ මෝහ බහුලයි දුක් දොම්නසුත් බහුලයි. නමුත් පින්වත්නි පුදුමේ කියන්නේ වේගෙන් අවබෝධය කරා යන්න පුළුවන් තැන. එතකොට ඒ අවබෝධය කරා යන්න එයා එකපාරටම එකක් කරනව මොකද්ද? ඒ අවිමුක්ත සිත බව එයා හැම වෙලාවකම දකිනවා. ඒක කිසිම අයුරකින් සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒක තමයි අංක 1. හැබැයි මේ දුක්ඛා පටිපදා කිප්පාබිඤ්ඤා දුක් ප්‍රතිපදාවේ වහා අවබෝධය කරා යන්න එයා ගන්නේ නොමිදුණු සිත අවිමුක්ත චිත්ත කියලා එකට කියන්නේ. විමුක්ත චිත්ත කියලා කියන්නේ මිදුණු සිත. එතකොට විමුක්ත සිතක් තියනවා කියලා කියන්නේ රහත් කියන එකම නෙමෙයි. දැන් සෝවාන් වෙච්ච කෙනාටත් එක්තරා විදියක විමුක්ත සිතක් තියෙන්නේ. ඇයි? එයාගේ සක්කාය දිට්ඨිය මිදිලානේ හිතේ. අනාගාමී වෙනකොට කාමරාග වලින් මිදිලානේ. එතකොට එයාට තියෙන විමුක්ත එක්තරා විදියක විමුක්ත සිත. හැබැයි එක්තරා විදියක විමුක්ත සිතක් උනාට එයාට අකුප්පා මේ චේතෝ විමුක්තියාය මන්තිමා ජාති නත්ති දානි පුනබ්බව කියන එක පැනවෙන්නේ නැහැ. අකෝප්‍ය චිත්ත විමුක්තිය කියලා එකක් නැහැ. ඒක අරහත්වයට අදාළ. අකෝප්‍ය චිත්ත විමුක්තිය කියන එක අදාළ වෙන්නේ රහතන් වහන්සේට. ඒක මෙයාට අදාළ එකක් නෙමෙයි.
ඒක මෙතන අදාළ නැහැ.
පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඉතා මැනවින් තේරුම් ගන්න දකින්න. මොකක්ද අප තේරුම් ගත යුතු දේ? විමුක්තං වා, දැන් මෙතන දුක්ඛාපටිපදා කිප්පාවෙන් දුක් ප්‍රතිපදාවෙන් වහාවබෝධය කරා යනවන. එයා ගන්නෙ මොන සිතද? අවිමුක්ත සිත, නොමිදුණු සිත. මොන වගේ නොමිදුණු සිතද මෙතන ගන්නේ? මෙතන පින්වත්නි නීවරණ වලින් මිදලා නැති සිතයි. ඇයි? අකුසලයන් තමන් තුල ප්‍රකට නම් එයා තුල කාම භූමියේ ඇති වෙන අද්දකීම් පරාසය නීවරණ සහගතකම්. තමා තුල මේ කාම භූමියට අදාළවනේ අපි කරන්නේ. ඇත්තටම කාම ලෝකයට අදාළව අපි මෙහෙම කතා කළාට රූප ලෝකයට අදාළව අපි වෙන විදිහකටයි කතා කරන්න ඕනේ. අපේ ඇස කන නාසය දිවකය මනස මේ කාම භූමියට අදාළවනේ දැන් පිහිටලා තියෙන්නේ. කාම භූමියෙත් මේ අපිට අදාළ මට්ටමටනේ, මනුස්සයන්ට අදාළ විදිහටනේ. දැන් මේක වෙන සත්තුන්ට අදාළ විදිහට වෙනම පිහිටන්නේ. දැන් කාම භූමියේ දෙවිවරුන්ට අදාළ විදිහට අපේ ඇහි වගේ පරාසයක් නෙමෙයි දෙවියන්ට තියෙන්නේ. දිබ්බ චක්කු දිව්‍යමය ඇහක් තියෙන්නේ. එතකොට මේ දිව්‍යමය ඇහ කියන්නේ අපිට මේ රෙදි කැලණි හැපෙති පේන්නේ නැහනේ. නමුතේ විනිවිද එනම් ඒ කාම භූමියෙත් ඒ සත්‍යයන්ට අදාළ ඇහි පිහිටීම ඇහි පරාසය වෙනස්. ඇහි පරාසය වෙනත් දැන් සමහර සත්තු ඉන්නවා එයාලට මේ වෙලාව ආලෝකයේ තියෙන වෙලාවට පේන්නේ. ඒගොල්ලන් ගමන් තියෙන අන්ධකාරී. ඒ කාම භූමිය උනත් ඒ තැන ඒ සත්‍යයන්ට අදාළ පරාසයක් තියෙනවා ආයතනයන්ගේ. එතකොට අපි කතා හැම වෙලාවකම මතක තියාගන්න පින්වත්නි, මේ අපි කතා කරන මට්ටමින් අපි මිදෙන්න ඕන. අපි ඉන්න මට්ටමින් මිදෙන්න ඕන. අපි මේ රූප ලෝකයට අදාළ අරූප ලෝකයට අදාළ මිදීම් ගැන කතා කරලා වැඩ තුන් භවයෙන්ම මිදුනොත් තමයි කෙනෙක් අරහත්වයට පත් වෙන්නේ. හැබැයි පින්වත්නි, අපි මේ ඉන්න මට්ටමින් මිදෙන්නයි උත්සාහ කරන්න වෙනවා. මේ මනුස්ස ලෝකය කියන්නේ තුන් භවයෙන්ම මිදෙන්න පුළුවන් තැන. ඒකයි මේ මනුස්ස ලෝකේ විශේෂත්වය. එතකොට මෙතන රාග ద్వේෂ මෝහ බහුල වුණාම ඒ නිසාම දුක් දුම්නස් බහුලයි කියලා මෙතන කතා කරන්නේ. මොකද්ද? තමන්ගේ කෙලෙස් මූලයන් තමන්ගේ సంతානයේ තුල මෝරල වැඩෙනකොට, ඒ කෙලෙස් මූලයන් තමා තුල මෝරල වැඩෙනකොට එයා තුල ප්‍රකට වෙන දෙයක් තියෙනවා. මොකද්ද? එයා තුල නිරතුරුව ප්‍රකට වෙන්නේ කාම භූමියට අදාළ නීවරණ පහ. හැම මිනිහෙක්ගේම හිතේ ඕකයි. ගිහියෙක්ද පැවිද්දෙක්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද වැඩන්නේ. ඒ කියන්නේ තමන් තුල රාග ද්වේෂ මෝහයන් බලවත් වෙන්න එයා තුල ඇතුළාන්තයේ තුල අවස්ථානුකූලව මේ අවස්ථාවේ ප්‍රතිචාර දැක්වීම තුල ප්‍රකට වෙන පදනම මොකද්ද? නීවරණ ටික. ඒ කියන්නේ කෙලෙස් මූලයන් ඇතුල වැඩෙනවා. මේ වෙලාවේ හැ පාවිච්චි කරන මට්ටමේදී එයා තුල නීවරණයන්ගේ සංවර්ධනයක් තියෙනවා. නීවරණ සහගත කමක් තමයි තියෙන්නේ. ඇතුලේ වැඩෙනවා එක දෙයක්. ඒක ඇතුලේ මේ මොහොතේ ඒ වැඩෙන දේ නිසා එයාට මතුවෙන තත්ත්වයක් තියෙනවා. ඒ තමයි නීවරණ පහ. එතකොට දැන් අර සමාධිය වඩන අයගේ ස්වභාවයක් තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි සමාධිය වඩනකොට අර රාග දේශ මොහ අඩුවෙන්න අර ඒ නීවරණ ප්‍රබල නැහැ. නීවරණ ගොඩාක් මැඩපවතිනවා. ඉතින් නීවරණ මැඩ පවතිනකොට යාලා තුල ස්වභාවයෙන්ම උපශාන්ත බවක් මතුවෙනවා. ඒකයි ඒ උපශාන්ත බව නිසා තමයි ඒ කාලේ සමහර අය කියලා තින්නේ රාගයේ සිතුවිලි මාත්‍රයක්වත් උපදින්නේ නැහැ මාගේ හිත තුල කියලා. සමාධි සිතේ ප්‍රබලතාවය නිසා. දැන් මෙතන පින්වත්නි හොඳට තේරුම් ගන්න. දැන් මෙතන දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤා දුක් ප්‍රතිපදාවෙන් වහාවබෝධය කරා යන්න නම් කොහොමද යන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අවබෝධය කරා යන්නේ දුක් ප්‍රතිපදාවක් දේවා නිසා ඇතිවෙන දුක් බහුලත්වයක් එයා දකිනවා. එයාගේ සිත එයාගේම සිතින් දකිනවා. ඒ දකිමින් වාසය කරන එක මූලික තත්වයක් සිහිනුවනට වැඩිමට අදාළ තත්වයක් නෙමෙයි. වැඩිමට අදාළ තත්වෙ මොකද්ද? රාග දේශ මොහ බහුල වෙනකොට තමා වර්තමාන අත්දැකීම තුල ප්‍රකට වෙන අත්දකින්න වර්තමාන අත්දැකීමක් තියෙනවනේ. රූප පේනවා සද්ද ඇහෙනවා වගේ අත්දැකීම. ඒ අත්දැකීම තුල තමන්ව තෙත් වෙලා යන්නේ නීවරණවලින්. තර මෙතන මේ චිත්තානුපස්සනාවේදි විමුක්ත සිත කියන්නේ නීවරණ වලින් මිදුණු සිතක්. ඒක සමාධිය අර වඩන කෙනා ආනාපාන සති කාලයක් වඩන කෙනෙක් තුල වෙන එක. මෙතන කියන්නේ නොවඩාම පුළුවන් අවබෝධය කරා යන. කොහොමද? නොවඩාම අවබෝධය කරා යන්නේ රාග දේශ මොහ බහුලයි දුක් දුම්නස් බහුලයි ඒ අත්දැකීම මත නීවරණ ප්‍රබලයි. නීවරණ ප්‍රබලතාවයට කියන්නේ අවිමුක්ත චිත්ත. නීවරණ දුර්වල සිතට කියන්නේ විමුක්ත චිත්ත. විමුක්ත කියන්නේ නිවන නෙමෙයි මෙතන. මෙතන විමුක්ත කියලා කියන්නේ නීවරණ වලින් සිත මිදී පවතිනවා. නැත්තම් විමුක්ත සිත කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් ආමි රහතන් වහන්සේගේ සිත ගැන කතා කරන්න කියලා. පින්වත්නි චිත්තානුපස්සනාවේදී සතර සතිපට්ඨානේ විමුක්ත සිත කියලා කතා කරන්නේ රහතන් වහන්සේගේ සිත නොව අවස්ථාවට නීවරණ වලින් මිදුණු සිත. එතකොට ඒ අවස්ථාවට නීවරණ වලින් මිදුණු සිතක් තියනවා නම් ඒ නීවරණ වලින් මිදුණු සිත විදර්ශනාවට ගන්න පුළුවන්. හැබැයි නීවරණ වලින් මිදීම පිණිස යට ආනාපාන සති වගේ භාවනා ක්‍රම කරගෙන කරගෙන ඉඳ වෙනවා. මෙතන දැන් ඉතා පැහැදිලි දෙය තමයි වහා අවබෝධය කරා යනවලු නි මේ රාග දේශ මොහ බහුල වෙලා දුක් දුම්නත් බහුල වෙච්ච මිනිහෙකුටත් වේගින් අවබෝධය කරා යන්න පුළුවන්. ඒක රසවත් කතාවක් නේ. ඉබඳු මට්ටමක් ඇතුලේ අවබෝධය ස්පර්ශ කරන්න පුළුවන් ය කියන එකම හරිම රහයිනේ කතාව. අද මිනිසුන්ට ඒක හරියට හරියට දැනෙන්න ඕනනේ. ඇයි අපි හැමෝගෙම සිත්වල රාගේ බලවත් දේශේ බලවත් මොහේ බලවත් අන්නව බලවත් ඒවා නිසා පැන නගින දුක වැඩි අඬනවා දොඩනවා වැළපෙනවා පොඩි දෙයක් ඇති අඬන්න හේතු යෙදින්න ඒක ඇතුලේ යා අරමුණු වලට ප්‍රතිචාර දක්වනකොට කාමචන්දේ බලවත් ව්‍යාපාදේ බලවත් නීවරණ මේ ව්‍යාකූල ප්‍රශ්නිකනේ තියෙන්නේ. එතකොට දැන් කාමචන්ද ආදී උපදීනේක පාලනය කරලා කෙනෙක් ඒ සිත විදර්ශනාවට මෙතන ගන්නෙ නැහැ. එයා කරන්නේ පින්වත්නි අර තමන් තුල අවිමුක්ත සිතක් තියෙනවා. අවිමුක්ත සිතක් කියන්නේ නොමිදුණු සිතක්. ඒ නොමිදුණු සිත එයා ක්‍රමානුකූල විදර්ශනාවට ගන්නවා. කොහොමද නොමිදුණු සිත ගන්නෙ? එතකොට අවිමුක්තයි කියලා කියන්නේ මෙතන පින්වත්නි යා තුල කාමච්ඡන්දය ආදී නීවරණ බලවත්. ඒ නීවරණ බලවත් සිත එයා බලනවා මිබඳු නීවරණ බලවත් සිතක් මා තුල දැන් තියෙනවා. මා තුල නීවරණ බලවත් වූ සිතක් තියෙනවා. මේ නීවරණ බලවත් වූ සිතක් ඇති වුනේ මොකක් නිසාද? මේ නීවරණ බලවත් වූ සිතක් මා තුල තිබෙන්නේ මා තුල නීවරණ බලවත් වූ සිතක් තින්නේ ඒ නීවරණ බලවත් වූ සිතක් ඇති වෙන ආකාරයට නාම රූප ධර්මයන් පවතින නිසායි. මා තුල නීවරණ බලවත් වූ සිතක් තියෙනවා. ඒ නීවරණ දැන් මේ වෙලාවේ තියෙන්නේ මොකද්ද? හොඳටම නීවරණ බලවත් වුණු සිතක් මා තුල නීවරණ බලවත් වූ සිතක් තියෙන්නේ මොකක් නිසාද? ඊ නීවරණ බලවත්ව පිහිටන ආකාරයට නාම රූප ධර්මයන් සකස් වී පවතින නිසායි. නාම රූප ධර්මයන් සකස් වී පවතින නිසායි. එතකොට නාම රූප ධර්මයන් ඒ අනුව පවතින නිසා ඒ අනුව නීවරණ බලවත්ව පවතිනවා. එතකොට නාම රූප ධර්මයන් පවතින්නේ කුමක් මතද? විඥානය ප්‍රත්‍ය කරගෙන. එතන විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප ධර්මයන් පවතින විදිය අනුව තමයි මා තුල මේ විදියට මේ අවස්ථාවේ නීවරණ බලවත් වූ සිතක් තියෙන්නේ. එතකොට නීවරණ බලවත් වූ සිතක් නාම රූප ධර්මයන් අනුයි පවතින්නේ. ඒ නාම රූප ධර්මයන්ගේ නිරෝධයත් සමග නීවරණ බලවත් වූ සිතද නිරුද්ධ වී යනවා නේද කියලා දකිනවා. මෙන්න මේ දැක්ම කියන්නේ චිත්තානුපස්සනාව. එතකොට යා චිත්තානුපස්සනාවට ආනාපාන සති වගේ භාවනාවක් කරලා ආවේ නැහැ. දුක්ඛා පටිපදා කිප්පාබිඤ්ඤා. දුක් රාග දේශ මොහ ආදී බලවත් වුණාට, දුක් දුම්නස් බලවත් වුණාට බුදුරජාණන් වහන්සේ අපට හරි ලස්සන දෙයක් වදාලා මහණෙනි වහාම අවබෝධය කරා යන්න පුළුවන් තැනක් තියෙනවා. වේගයෙන් මහණෙනි අවබෝධය කරා යන්න පුළුවන් තැනක් තියෙනවා. මොකද්ද ඒ තැන? ඒ තැන තමයි මහණෙනි එයාගේ කෙලෙස් බලවත් වෙන්න එයා තුල පැන නගින අවිමුක්ත සිතක්. විමුක්ත සිතක් නෙමෙයි. ඒතර විමුක්ත සිතක් උද්ගත කරගෙන විදර්ශනා කරන එකට අපි කියන්නේ මොකද්ද? ඒක වෙන 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 පාරක්. ඒක විමුක්ත සිත පිණිස යා හොඳට S2 පියාගෙන ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලාගෙන ඉන්නවා. එතකොට උපසිත උපසාන්ත වෙලා යනවා. ඒ ආස්වාස ප්‍රාස්වාසී සංසිඳිනවා. ඒ සංසිඳුණාට පස්සේ ඇති වෙන සංසිඳුණු සිත විදර්ශනාවට ගන්නවා. එතකොට රාග, එතකොට නීවරණ වලින් මිදුණු සිතක් ඒ වෙලාවේ තියෙනවා. විමුක්ත චිත්ත. ඒ විමුක්ත සිත විදර්ශනා කළාම එයාට අවබෝධය කරා යන්න පුළුවන්. මෙතන දුක් ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා යන ශ්‍රාවකයා ගන්නෙම ඉස්සරහට අවිමුක්ත සිත. නොමිදුණු සිතමයි විදර්ශනාවට ගන්න. එයා කෙලෙස් පාලනය කරන්න වෙන භාවනා ක්‍රම කරලා නෙමෙයි විදර්ශනාවට එන්නේ. එයා විදර්ශනාවේදීමයි කෙලෙස් සංසිඳුවන්නේ. දුක සංසිඳුවන්නේ. එතකොට දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන කෙනා හැම වෙලාවකම විදර්ශනාවට ගන්නේ විමුක්ත සිත නෙවෙයි අවිමුක්ත සිත. වීතරාගී සිත නෙමෙයි රාග සිතමයි ගන්නෙ. වීත දෝෂී සිත නෙමෙයි ද්වේෂ සිතමයි ගන්නෙ. වීත මෝහී සිත නෙමෙයි. එතකොට සමහර අය කියනවා මට මේ දවස්වල හරියට කේන්ති යනවා භාවනාවක් කරගන්න බෑ. නෑ නෑ, ඒකමයි ආ භාවනාවට පාවිච්චි කරන්න ඕනේ. ඒකම දැන් සමහර අය කියනවා මම මේ හරියට මේ දවස්වල මේකේක දේවල් පස්සේ ගිහින් මම මේ හරියට මෝහය බලවත් වෙලා තියෙන හාඳුනේ ආය භාවනකට එන්න ඕන වෙලාවක මේකේ ඉන්දර පස්සේ නැකත් පස්සේ දේවල් පස්සේ දුවලා සමහරට ඒවට ගෙවල් වල ආයෙකින් රුකුලක් ලැබෙනවානේ මේවා නිසා හාඳුනේ හරියට බලන්නේ. ඒකමයි ආ විදර්ශනාවට ගන්න ඕනේ. ඇයි ඒකම එයා ඒකෙන් මිදිලා කාලයක් විදර්ශනා කර කර ඒක අඩුපාඩුව හදනවා නෙමෙයි. ඒකට තමයි දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. එතකොට දුක් ප්‍රතිපදාව කියන්නේ කෙලෙස් බලවත්. ඒ කෙලෙස් බලවත් වෙච්ච නිසා පැන නගින தત્ත්වය දුක් දොම්නස් බහුලයි. ඒක බහුල වුණාම යා ආයතනික අත්දැකීමට එකතු වෙනකොට යා තුල නීවරණ යාගේ ඇතුලේ මහ බලවත් විදියට රජ කරන්න පටන් ගන්නවා. ඒ නීවරණ බලවත් විදියට රජකම් කරනකොට ඒ නීවරණයන්ගේ බැටකන සිතම යා S2 පියාගෙන වෙන මොකුත් භාවනාවක් නැහැ. S2 පියාගෙන නීවරණයන්ගේ ගැලීම දෙසම බලනවා. අවිමුක්ත සිත උද්ගත වෙන විදියම බලනවා. ඒ අවිමුක්ත සිත දෙස බලාගෙන ඉන්නකොට එයා ඊට පස්සේ දෙවැනි පෙළ බලනවා. ඒ අවිමුක්ත සිත උද්ගත වුණේ කොහොමද? අවිමුක්ත සිත උද්ගත වුණේ ඒ අවිමුක්ත සිත ඇති වෙන ආකාරයට ඒ මොහොතේ නාම රූප ධර්මයන් සකස් වී පවතින නිසයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන්ගේ මේ මොහොතේ බැටකන්නේ ඒ නීවරණ උපදින ආකාරයට ඒ තැන නාම රූප ධර්මයන් සකස් වෙලා තියෙන නිසායි විඥාන ප්‍රත්‍යයෙන්. එතකොට ඒ තැන නාම රූප නිරුද්ධ වීමෙන් ඒ උද්ගත වෙච්ච අවිමුක්ත සිත නොමිදුණු සිත නිරුද්ධ වී යනවා නේද කියලා ඒ අවිමුක්ත නීවරණයන්ගෙන් බැටකන සිත උද්ගත වෙච්ච විදියත් බලාගෙන ඉන්නවා. නීවරණයන්ගෙන් බැටකන සිත නිරුද්ධ වෙන විදියත් බලාගෙන ඉන්නවා. ඔන්න ඔය විදියට බල බලා ඉන්නකොට එයාගේ සිත ඔය විදියට බල බලා ඉන්නකොට එයාගේ සිත තුළ ප්‍රමුදිත බවක් පාමොජ්ජයක් ඇති වෙන්න ගන්නවා. නමුත් එහෙම ප්‍රමුදිත බවක් පාමොජ්ජයක් ඇති වුණා කියලා ඒක එකපාර විදර්ශනාවට කරන් ගන්නේ නැහැ ඒ සිත. එයා කරන්නේ නොමිදුණු සිත නොමිදුණු මට්ටමේ සිතක් මා තුළ නීවරණයන්ගෙන් බැටකන සිතක් තියෙන්නේ මොකක් නිසාද? නීවරණයන්ගෙන් බැටකන සිත මා තුළ සමුදේ වෙලා තියෙන නීවරණයන්ගෙන් බැටකන මට්ටමට මා තුළ නීවරණ ධර්මයන් මේ මොහොතේ සකස් වී පවතින නිසයි විඥාන ප්‍රත්‍යයෙන්. එතකොට විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වීමෙන් අවිමුක්ත සිත නිරුද්ධ වී යන එකක් නේද කියලා නිරෝධය දකිමින් දකිමින් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් වචන දෙකකින් බලනවා. අනිත්‍ය වශයෙන් දුකයි කියලාත් බලන්න පුළුවන් සමහර අයට. ඒ දුකයි කියලා බලන්න බැරි වුණත් අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න. එහෙම බල බලා ඉන්නකොට සිත විමුක්ත වෙනවා. ඒ සිත ඒ වෙලාවෙම නීවරණයන්ගෙන් මිදුණු සිතක් අන්නේ මිදුණු සිත ඊට පස්සේ ආ බලනවා මේ මිදුණු සිත මා තුළ ඇති උනේ කොහොමද? දැන් එයාගේ කාම දැන් මේ විදියට විමසා බැලීම නිසා නිරුද්ධ වී යන ආකාරයේ දැකීම නිසා බැලුවේ මොන සිතද? අවිමුක්ත සිත. මේ නීවරණයන්ගෙන් බරපතල විදියට පහර කන මිනිහෙක් මේ කලේ. ඊට පස්සේ ඒ නීවරණයන්ගෙන් බැටකන සිත ඒ විදියට යා බලනකොට එහෙම බල බලා ඉන්නකොට ඒ බල බලා හිටපු කෙනාගේ සිත තුළ පින්වත්නි ආවිමුක්ත සිතක් ඇති වෙනවා. ඒ ආවිමුක්ත සිත විමුක්ත සිතක් බවට පත් වෙනවා. ඒ මොහොතෙමයි ටිකක් වෙලා කරනකොට විනාඩි පහ ඒ විමුක්ත සිත කියන එක යා බලනවා. ඒක කොහොමද උද්ගත වුණේ කියලා. ඒ විමුක්ත සිත උද්ගත වුණේ විමුක්ත සිත ඇති වෙන ආකාරයට ඒ මොහොතේ විඥාන ප්‍රත්‍යින් නාම රූප දැන් හැදිලා තියෙන නිසයි. අවිමුක්ත සිත විමුක්ත සිතක් බවට පත් වුනේ. නීවරණයන් එතකොට විමුක්ත සිත කියලා මෙතන කියන්නේ නිවනටද සෝතාපන්නකමටද? නෑ, නීවරණයන්ගෙන් මිදුණු සිත කියන එකයි මෙතන විමුක්තයි විමුක්තයි කියලා කියන්නේ. නැතුව විමුක්තිය කියලා නිවනට කතා කරනවා. නමුත් මෙතන නීවරණයන්ගෙන් මිදුණා කියන එකයි විමුක්ත කියන අර්ථයෙන් කියන්නේ. එතකොට යා නීවරණයන්ගෙන් මිදුණු සිත යා මොකද කරන්නේ? මේ මිදුණු සිත කොහොමද උද්ගත වුණේ කියලා බලනකොට විඥාන ප්‍රත්‍යයෙන් මේ මොහොතේ නාම රූප සකස් වෙලා තියෙන විදියට අනුවයි මේ විමුක්ත සිත උද්ගත වෙලා තියෙන්නේ කියලා ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා. ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා. ඒ බලනකොට අවිමුක්ත සිත ගැන මුලින් මැදහත් වුණා, දැන් විමුක්ත සිත ගැන මැදහත් වුණා. ඒ මැදහත් වීම එකුමක් නිසාද ඇති වුණේ කියලා බලනවා තුන්වෙනියට. ඒ මැදහත් වීම කොහොමද ඇති වුණේ කියලා බලන ක්‍රියා බලන ඒ මැදහත් වීම මැදහත් සිත උපෙක්කා සහගත සිත ඇති වුණේ කොහොමද? ඒ උපෙක්කා සහගත සිත ඇතුනේ ඒ ඒ අනුව පින්වත්නි ඒ මොහොතේ විඥාන ප්‍රත්‍යින් ඒ තැන නාම රූප සකස් වෙලා තියෙන නිසා ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා බැලීමෙන් එයා අනිවාර්යෙන් සෝවාන් වෙන්න ඕනේ. එතකොට ඕකට තමයි නිතර සූත්‍රවල තියෙන දුක්ඛා පටිපදා කිප්පා විඥා මහණෙනි දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කර ගන්න පුළුවන් කියලා. එයා ආනාපාන සතිය මෛත්‍රිය වගේ භාවනාවක් පාවිච්චි කරන්නේ නැහැ. වෙනත් කිසිම රාගේ නසන්ට රාගේ නසන්ට කියලා හිතාගෙන අසුභය වඩලා පටන් ගන්න නැහැ එයා. එතකොට එයා පටන් ගන්න තැන එතනමයි. එයා ඒක මැඩපවත්වලා අනේ මන් දැන් පීඩිතයි දැන් භාවනා කරලා පොඩ්ඩක් පීඩාව නැති කර ගන්න ඕනේ කියන එක ඒකට යන්නේ පීඩිත බවමයි භාවනා වෙනුවෙන් පාවිච්චි කරන්නේ. බලන්න ඒක ඔච්චර ලස්සන ක්‍රමයක්ද? හරි ලස්සන ක්‍රමයක්. ඒක හොඳට ඔළුවට දාගත්තා නම් ඒක හොඳට තේරෙන්න ඕනේ ඒක. හැබැයි ඒක වඩන්න වඩන්න ඒකට ප්‍රතිවිරුද්ධ සිත උපදිනවා. දැන් අවිමුක්ත සිත අවිමුක්ත සිත නාම රූප විඥාන ප්‍රත්‍ය නාම රූපෙන් හටගත් එකක් ඒක නිරුද්ධ වෙ යන ස්වභාවයට අයිති කියලා අනිත්‍ය අනාත්මයි කියන වචන දෙකෙන් බලන්නේ අපි. වෙන විදර්ශන ක්‍රම ගන්නෑ. වචන දෙක අනිත්‍ය අනාත්මයි කලකිරිය යුතු හිම් බලන්නේ. අනිත්‍ය අනාත්ම දෙකෙන් විතරක් බැලුවාම එයාගේ සිත විමුක්ත වෙනවා. විමුක්ත සිතත් ඒ විදිහට බලනවා. බලනකොට අවිමුක්ත සිතයි විමුක්ත සිතයි දෙකම ගැන මැදහත් සිතක් උපදිනවා. ඒ මැදහත් සිතත් බලනවා අනිත්‍යයි අනාත්මයි කියලා. එතකොට එයාගේ සිත ආතිශයින්ම අවබෝධයේ පැත්තට හැරෙන්න ඕන. ඉතින් මේ බලන කොච්චර ලස්සන පාරක්ද මේක. හරිම ලස්සන එකක් මේක. ඒක අපිට ක්‍රමානුකූලව දියුණු කරගන්න පුළුවන්. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මේක ක්‍රමානුකූලව අපි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. එම දියුණු කළොත් එයාට කවදාවත් වරදින්නේ නැහැ. එම දියුණු කිරීම පිණිස මේ හෝරාවක දේශනාව පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේක භාවනාවක් විදියට කරනකොට පොඩි අඩුපාඩු ටිකක් හිටින්න පුළුවන්. ඒවා ඉතින් භාවනා කරන අයත් එක්ක කතා කර කර හදන්න ඕනේ. එකතු වෙලා භාවනා කරන්න ඕනේ. එතකොට තමයි අඩුපාඩු හැදෙන්නේ ගොඩක් ඒවා. අද මේ දේශනාවේ දායකත්වයේ බලංගොඩ මුගුණ මලේ පදිංචි ජී.පී. ගුණසේකර මහත්මයා, ඔහුගේ මෑණියන් වන ඩබ්ලිව්.එම්. කරුණාවති මහත්මිය ඇතුළු පිනතුන් දායකත්වයේ දරා තිබෙනවා. ගුණසේකර මහත්මයා ප්‍රදාන පිනතුන් හැම දිනාටමත්, කරුණාවති මහත්මිය ඇතුළු මේ ධර්ම ශ්‍රවණයට රැස්ුණා වූ ලොකු කුඩා සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගුණසේකර මහත්මයා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම සුවසේ වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් දේශනා පාරමිතාවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වුණු අපටත්, දේශකයන් වහන්සේ හැචීට, අපගේ දෙමව්පියන්ට, සියලු මහා සංඝරත්නයට, දෙපාර්ශවයේ සියලුම ඥාතීන්ට, විශේෂයෙන්ම ගුණසේකර මහත්මයා, එම නෝනා මහත්මිය ඇතුළු මේ රැස්ුණා වූ සියලුම පින්තුන්ලාට මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එත් සමගම දෙපාර්ශවයේම අසනීපෙන් සිටින දෙමව්පියන්ට ඉක්මන් සුව නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මේ පරලෝකීය සියලු ඥාතීන්ගේද භවය සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ජී.පී. ගුණසේකර මහත්මයා, එම නෝනා මහත්මිය, කරුණාවති මෑණියන්, අනිකුත් මේ සම්බන්ධුණු සියලු දෙනාම, ගුණසේකර මහත්මයාගේ පින්වත් දරුවන්, මේ සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් සෝතාපන්න ඵලයේ පිහිටන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවායි අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං